Honorable Dr. Sushil Ranasinghe, you have 13 minutes. Order, please. Honorable Dr. Seda Nanayakara from the panel of chairs shall be taking the chair.
බොහොමස්තුතියි මන්ත්‍රීතුමනි. ආගමික අන්තවාදයේ පතුරවන්න, ජාතිවාදයේ පතුරවන්න අපි කවදාවත් අත උස්සලා නැහැ කියලා හොඳටම කට උස්සලා ගියා. මම කියන්නේ මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්න ආගමික වෛරය වපුරන එක, ආගම් වාදය හදන එක කොච්චර කැතද. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඕනෑ තරම් විද්වත් විදද්ද විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මේකට ආගම ගාව ගන්න එක කොච්චර කැතද. මේ පාර්ලිමේන්තුවේ රටටම ඇහෙන්න මෙවැනි ප්‍රකාශ කරන්න තරම් බංකොලොත් වීම ගැන මේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අපි කනගාටු වෙන මන්ත්‍රීතුමා. ඒ වගේම තමයි මං හිතන්නේ මේ රාජ්‍ය ධනය අවභාවිතා කරලා චෝදනා තියෙන පුද්ගලයෝ මේ අධිකරණය විධිමත් කරන්න ගේන එන පනස් සංශෝධන සම්බන්ධයෙන්, ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කතා කරන එකත් සදාචාරාත්මක නැහැ කියලා මං හිතන්නේ. මධ්‍යස්ථ මතධාරීන් නීතිය කඩපු නැති පුද්ගලයන්, නීතියට අවනත වෙලා නීතියට ගරු කරපු මිනිස්සු කතා කරනවා නම් ඒක සාධාරණයි. ඒ හඬට ඇහුම් කන්දෙන රට. නමුත් මේ චෝදනා තියෙන පුද්ගලයෝ රෙදි නැතුව මෙතන කෑ ගහන එක ඒ කොච්චර සදාචාර සම්පන්නද කියලා අහමින්ම මම එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් තියෙන විවාදයට ප්‍රවේශ වෙන්න කැමතියි. අපේ රටේ ගරු මන්ත්‍රීතුමනි 1950න් පස්සේ එල්නිනෝ තත්ත්වයන් 18කට අපි රටක් විදිහට මුණ දිලා තියෙනවා. ඒන් තුනක් ප්‍රබල එල්නිනෝ කියන තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා මේ දැන් අපි එල්නිනෝ තත්ත්වයකට මුණ දෙමින් ඉන්නවා කියලා කාලගුණ විද්‍යා අංශ විශේෂයෙන්ම අදහස් දක්වනවා, පුරෝගතනය කරනවා මේක ප්‍රබල තත්ත්වයකට පත් වෙයි කියලා. මේ ඉල්නු තත්ත්වය සම්බන්ධයෙන් පළ වෙන වාර්තා කතා කරන සමහර කරුණු සම්බන්ධයෙන් ගත්තාම පොඩ්ඩක් මේක අතිශයෝක්තියෙන් අරගෙන තියෙනවා කියලත් පේන්න තියෙනවා. ඒ නිසා මේක අතිශයෝක්තියෙන් ගන්න අවශ්‍ය නැහැ. මේක නිකන් අර වැඩි අර භයානක තත්ත්වයක් විදිහට අර්ථ දක්වන්නත් අවශ්‍ය නැහැ. හැබැයි අවතක්සේරු කරන්නත් නරකයි, අපි මේක මගහැරලා යන්නත් නරකයි. ඒ නිසා අපි ඉන්න තැන තමයි රජයක් විදිහට අපි මේ පුරෝකතනත් එක්ක ප්‍රායෝගිකව කොච්චර බලපෑමක් එනවද, ඒකට අපි මුහුණ දෙන්න සකස් කරන්න ඕන වැඩපිළිවෙල මොකද්ද කියන එක සම්බන්ධයෙන් තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. මේ සම්බන්ධයෙන් මේ එල්ලිනු තත්ත්වය විශේෂම මන්ත්‍රීතුමනි දැන් මේ මෑතකදී මාස 9කට කලින් අපි දිත්වසුළු කුණාටුවෙන් බැටකැව රටක් විදිහට මේ දේශගුණ විපර්යාස වලට අපි මුහුණ දෙමින් ඉන්නවා. ඒ නිසා ඇත්තටම ඒ අත්දැකීම නිසාම දේශගුණ විපර්යාස නිසා අපිට තවදුරටත් අපිට බලපෑමක් එන්න තියෙනවා කියන එකට අපි කලබල වෙනවා. ඒ කලබල වීමත් සාධාරණයි. නමුත් අපි කලබල නොවි තිබෙන යථාර්ථයට මුහුණ දෙමින් නිවැරදි දත්ත සහ තොරතුරු මත පදනම් වෙලා වැඩපිළිවෙලකට යන්න ඕන කියන අදහසක තමයි අපි ක්‍රියාත්මක වෙමින් ඉන්නේ. එල්නතය පුරකතන කරාට පස්සේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා ව්‍යසන කල්පනා කරන ජාතික සභාව කැඳෙව්වා. එතනදී සාකච්ඡා කළා යම් යම් තීන්දු දීර්ණ සහ ඉදිරියේදී ගන්න ඕන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඊට පස්සේ ජූලි මාසෙම අපි කැබිනට් මණ්ඩලය අනුමත කළා, කැබිනට් අනුකමිටුවක් අමාත්‍ය අනුකමිටුවක් පත් කරා මේ එල්නතය තත්ත්වයට මුහුණ දීම සඳහා, එල්නතය තත්ත්වයේ බලපෑම් අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්න. ඒකට ඇමතිවරු දෙකක් නෙවෙයි, ඒ අදාළ හැම ආයතනයකම ප්‍රධානීන් එකතු වෙලා තමයි කටයුතු කරන්නේ, තියෙන තත්ත්වයන් සමාලෝචනය කරන්නේ. මේ වෙනකොට අපි තුන් වතාවක් එකතු වෙලා තිනවා, තියෙන තත්ත්වය සමාලෝචනය කරලා තිනවා, ක්‍රියාමාර්ග කීපයක් අරගෙන තිබෙනවා, ඒ ඔස්සේ යනවා. ඒ වගේම තමයි ජනාධිපතිතුමා අද උදෙත් මේ එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා පත් කරපු කමිටුව රැස් වුණා. ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරා. ඒ වගේම තමයි මේ ආපදාවක් ඇති වෙන වෙලාවේ ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය තමයි ආපදා කළමනාකරණ යාන්ත්‍රණය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ආපදා සාහන සේවා මධ්‍යස්ථානයේ තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයටදී ආරක්ෂක අමාත්‍යවරයා විදිහට ජනාධිපතිතුමා විශේෂ අවධානය යොමු කළා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ නිසා මේ එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා යාන්ත්‍රණය තියෙන්නේ මේ විදිහට. කැබිනට් මණ්ඩලයේ අනුකම්පිතවත් තියෙනවා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීවදී ජනාධිපතිතුමායි අධීක්ෂණය කරනවා. ඒ වගේම ආපදා කළමනාකරණ යාන්ත්‍රණ තිබෙනවා. ඒ යාන්ත්‍රණය ත්‍රිජුව ජනාධිපතිතුමා මෙහෙවන අමාත්‍යංශයක් යටතේ තමයි තිබෙන්නේ. ඉතින් මේ වෙනකොට තිබෙන දත්ත තොරතුරු සම්බන්ධයෙන් මම විශේෂම සාකච්ඡා කරන්න කැමති මේ පානීය ජලය සම්බන්ධයෙන්. අපි දන්නවා අපේ රටේ පානීය ජල සම්පාදනයේ ලොකුම ආයතනය දැවැන්තම ආයතනය වෝට බෝඩ් එක ජල සම්පාදන මණ්ඩලය. ජල සම්පාදන මණ්ඩලයේ ජල මූලාශ්‍ර ගත්තහම ජල මූලාශ්‍ර වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ ගංගා ආශ්‍රිතව, කැලණි ගංගා ආශ්‍රිතව, ඊට පස්සේ කළු ගංගා ආශ්‍රිතව වගේ ගංගා ආශ්‍රිත තමයි වැඩිම මූලාශ්‍ර ප්‍රමාණයක් තිබෙන්නේ. ඒ වගේම සමහර මූලාශ්‍ර වෙන මූලාශ්‍ර 59ක් තියෙනවා භූගත ජලය ගන්න මූලාශ්‍ර 59ක් තියෙනවා. ඒ වගේම තමයි ජලාශ වලින් 58 තැනකින් දවසකට ඝන මීටර 716,580ක් දළ වශයෙන් 700,000ක් ජල සම්පාදන කටයුතු සඳහා ගන්නවා මේ ජලාශ වලින්. තවත් මුහුදු වතුර පාවිච්චි කරන තැන් තුනක් තියෙනවා. ඒ වගේම මේ දිය ඇලි සහ වෙනත් ජල මූලාශ්‍ර පාවිච්චි කරන තැන් තියෙනවා. මේ එල්නෝ තත්ත්වය නිසා අපිට මුහුණ දීමට සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම දැනට තිබෙන තත්ත්වය අනුව භූගත ජලය පාවිච්චි කරන තැන්. හැමතැනම නෙවෙයි, තැන් කීපයක්. ගංගාශ්‍රිතව ගත්තහම දැනට ජල මට්ටමේ ලොකු ගැටලුවක් නැහැ. ඉදිරියේදී ගැටලුවක් ඇති නොවේයි කියලා අපි පුරෝකථනය කරනවා. මේ තිබෙන පුරෝකථනය අනුව අගෝස්තු මාසයේ සහ සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකම් තමයි මේ වියලි කාල ගුණයක් ඇති වෙයි කියලා හිතන්නේ. එතකොට සැප්තැම්බර් මාසයේ අන්තිමට වැස්ස වැටේ කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරවකතනය කරනවා. එතකොට දළ වශයෙන් ගත්තාම අද ඉඳලා ගත්තාම මාසයක කාලයක් තමයි අපිට මේ එල්නිනු තත්ත්වයට මූණ දීම සඳහා අසීරුම කාලය ඉන්නේ මේ අවුරුද්දේ. නමුත් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවල වහිනවා, ජනවාරි මාසෙත් වහිනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරවකතනය කරන්නේ. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන මාස තුනේ වියලි කාලගුණයක් තියෙයි අපි අපේක්ෂා කරනවට වඩා කියලා තමයි ප්‍රකෝපතන කරන්නේ. ඒ කාලේ වැස්ස අඩුවේ. ඒ නිසා අපිට මේ වියලි කාලගුණයක් එන්නේ ජල මූලාශ්‍ර සිඳියාම සහ ජලයේ ගැටලු ඇති වෙන්න පුළුවන් මේ අද ඉඳලා සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකන් සහ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වෙනකන්. ඒ නිසා අපි අමාත්‍යාංශයක විදිහටත්, ජල සම්පාදන මණ්ඩලයේ විදිහට, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව විදිහට, රජයේ විදිහට සූදානම් වෙමින් ඉන්නේ මේ කාල දෙකට. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වල වැස්ස වැඩි, ගම් වතුර ගලන මට්ටමට වර්ෂාව වැඩි වෙයි කියලා තිබෙනවා. වියලි කාලගුණය මේ කාලවකවානු දෙකට තමයි අපි සූදානම් වෙමින් ඉන්නේ. දැනට තියෙන තත්ත්වය අනුව අපේ ප්‍රධාන ජලාශ තිබෙන්නේ මහවැලි පද්ධතිය ඇතුලේ, මහවැලි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් කළමනාකරණය කරන. ඒ වගේම ජලාශ 73ක් තියෙනවා මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය කරන. මේ තමයි ප්‍රධාන ජලාශ අපේ රටේ තියෙන. ඒ ජලාශ වලින් තමයි ජල සම්පාදන මණ්ඩලය මේ තැන් 58කින් ජලය ලබා ගන්නේ ජල පිරිපාදු කටයුතු සඳහා. අද වෙනකොට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය කියන විදිහට මේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම 50%ක සාමාන්‍යයක් තිබෙනවා. ඒක 50% කිව්වම හැම ජලාශයකම 50% නෑ. සමහර ජලාශවල 25%, සමහර ජලාශවල 30%, සමහර ජලාශවල 60%ක් 70%ක් වගේ තියෙනවා උඩහ ජලාශවල. ඒ නිසා මේ ජලය අපිට කළමනාකරණය කරගන්න පුළුවන් මේ පද්ධතියේ. ඒ නිසා දැනට තියෙන පුරවකතන අනුව සහ දැනට මේ ජලාශවල තියෙන ජල මට්ටම් අනුව තව මාසයක් ඇතුළත සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකන් අපිට ජලාශවලින් වතුර ලබාගෙන ජල පිරිපාදු කරලා බෙදා හරින පද්ධතියට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් මහවැලි අධිකාරියත් පුරවකතනය කරන්නේ. ඒ නිසා ජල සම්පාදන මණ්ඩලයේ මේ දවසකට දළ වශයෙන් පවුල් 114,000ක 15,000ක විතර අතුර දෙන්න පාවිච්චි කරන ජලාශවල ගැටලුවක් ඇති නොවේ කියලා තමයි අපි කටයුතු කරමින් යන්නේ. ගංගා ආශ්‍රිතව ගත්තහම ගංගාවල දළ වශයෙන් 140,000ක විතර දවසකට පවුල් 140,000ක විතර ජලය දෙන්න ජල ප්‍රමාණයක් ගන්නවා ගංගාවලින්. දැනට ගංගාවල තත්ත්වයේ ගැටලුවක් නැහැ. ඉදිරි මාසෙත් ගැටලුවක් ඇති වෙයයි කියලා අපි හිතන්නේ නෑ දැනට. නමුත් අපි විමසිල්ලෙන් ඉන්නවා. අපිට ගැටලු වෙන්නේ මෙන්න මේ භූගත ජලය පාවිච්චි කරන තැන්වල. ඒවලත් හැම තැනම නෙවෙයි, තැන් කීපයක. විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල ප්‍රාදේශීය ගම් කොට්ටාශයේ දැනට ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ මේ භූගත ජලය ගන්න ජල සම්පාදන ක්‍රමයක ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බවුස මගින් ජල සම්පාදන කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ සඳහා පූර්ව සූදානමක හිටියා ජල සම්පාදන මණ්ඩලය. ඇතරම දැන් අපි මාස 2-3කට කලින් එකතු වෙලා ජල සම්පාදන මණ්ඩලයේ පූර්ව සූදානම සහිතව කරන්න ඕන වැඩ මොනවද කියලා අරගෙන ඒක එක කොලයකට අරගෙන වැඩසටහනක් හදාගෙන සූදානමින් ඉන්නේ. දැන් මාස දෙක තුනකට ඉස්සෙල්ලා තමයි ජල සම්පාදන මණ්ඩලයේ තිබුණු බවුසර් පව අපි සර්විස් කරේ. මේකට මූණ දීම සඳහා. ඉතින් එහෙම සූදානම සහිතව යනවා. නමුත් අපි දන්නවා තමන්ගේ ගෙදරට ටැප් එකකින් වතුර එන්නේ නැතුව බවුසරකින් වතුර දීලා පිරිමහන්න බෑ. ඒක අපහසුතාවයක්. ඒක අවම කිරීම සඳහා අපි මැදිහත් වෙමින් ඉන්නවා. ඔවුන්ට උපරිම සහනයක් සැලසීම සඳහා. දැන් කලින් තිබුණේ මේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හරහා ජල සම්පාදනය කරනකොට එක පුද්ගලයෙකුට දවසකට ලීටර් 5ක් වතුර සම්පාදනය කරන්න ඕන කියලා තමයි චක්‍රලේඛලව තිබුණේ. ඒ කියන්නේ බොන්න ගන්න වතුර ප්‍රමාණය විතරයි දෙන්නේ. ඒකෙන් සෑහීමකට පත් වෙන්න බෑ. අපි දන්න ජල මූලාශ්‍ර හිඳිනවා කියන්නේ මේ පැත්තේ වියලි කාලගුණය. ඊට පස්සේ වෙනත් කටයුතු සඳහා වතුර ගන්නත් නැහැ. අපි ගිහිල්ලා දවසට එක්කෙනෙකුට ලීටර් 5ක් දුන්නට මදි. ඒ නිසා අපි මේ කමිටුවේ අනු කමිටුවේ තීරණ කළා අපි මේ චක්‍රලේඛ වෙනස් කළා. බවුස සප්ලයි දෙන ඒ බවුස මගින් ජලය සම්පාදනය කරද්දී එක පුද්ගලයෙකුට ලීටර් 15ක්වත් දෙන්න කියන තීරණය ගත්තා. එතකොට යම් මට්ටමකට සෑහෙන ප්‍රමාණයක් අපිට මේ පවුලකට බවුසක මගින් ජලය දෙන්න පුළුවන්. නමුත් අපි අද තීරණය කරා මේ තවදුරටත් ගිහිල්ලා ජල සම්පාදන කටයුතු විතරක් නෙමෙයි ඔවුන්ගේ ජල මූලාශ්‍ර අපි හිතමු ලිඳක් තියෙනවා ලිඳ සුද්ධ කරගන්න ඕනේ. නල් ලිඳක් තියෙනවා පාවිච්චිට ගන්න බෑ ඒක සුද්ධ කරලා පාවිච්චිට ගන්න පුළුවන් මොනවා හරි කටයුතුකට. එවැනි දේවල් තියෙනවා නම් හොයලා බලලා ඒවටත් මෙදිහත් වෙන්නේ ආපදා කරන කළමනාකරණ මධ්‍යස්ථානය හරහා.
ඔබතුමායි කාලය තව විනාඩි 2යි කරු ඇමතිතුමනි.
ඒ සඳහාත් ක්‍රියාත්මක වෙන්න අපි තීරණය කරා. රට පුරා තියෙන නල්ලින් ගොඩක් ඒ නල්ලින් සම්බන්ධ සහ ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් තීරණ ගන්න පුළුවන් මේ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුවෙන්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් මූලික කරගෙන එතන ප්‍රාදේශීය සභාව තියෙනවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා, එතෙන්ට වෝටර් බෝඩ් එක ගෙන්න ගන්න පුළුවන් අදාළ නම්, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව ගෙන්න ගන්න පුළුවන් අදාළ නම්. ඒ නිසා මේ සීලු දුනාට එකතු වෙලා ඒ ප්‍රදේශයේ තියෙන ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපිට වාර්තා කරන්න පුළුවන්, යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්, අවශ්‍ය දේ ඉල්ලන්න පුළුවන්. ඒ ඉල්ලනේමට අවශ්‍ය දේවල් සම්පාදනය කරන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදා සාහන සේවක බලකාය හරහා ක්‍රියාත්මක වෙමු කියන තීරණ අපි අරගෙන තියෙනවා. ඒ නිසා ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුව රැස් වෙලා පූර්ව සූදානමත් දැන් ආපදාවට ලක් වෙලා තියෙන ජනතාවට සාහන සැලසීම සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා දැනටමත් ගණන් බලලා තිනවා ඒ ප්‍රදේශවල කොච්චරක් බවුස තියෙනවද සහ පෞද්ගලික අංශයේ බවුස කොච්චර තියෙනවද කියලාත් අපි හොයාගන්න කියලා දැනුම් දීලා තියෙනවා. එතකොට පහසුයි යම් තැනකට ජල මූලාශ්‍රයක් හිඳිලා පානීය ජල නැති වුණොත් ජල සම්පාදන කටයුතු කරන්න. ඒ වගේම අපි ජල සම්පාදන මණ්ඩලයේ තියෙනවා මේ භූගත ජලාංශය නල්ලින් හදන නල්ලින් සර්විස් කරන නල්ලින් පිළිසකර කරලා ලබා දෙන අංශය. ඒ අංශය අපි දැන් වතාවල් කීපයක් ඇඳෙව්වා. ඔවුන්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා දැන් සූදානම්ෙන් තියෙනවා. ඔවුන් දැනටමත් අඳුරගෙන තියෙන නල්ලෙන් කීපයක්ම අලුතෙන් ඉදි කරන්න, ඒ වගේම තියෙනවා සුද්ධ බුද්ධ කරන්න, ඒ වගේම තවත් නල්ලි ප්‍රමාණයක් තිබෙනවා අලුත් වැඩියා කරලා සේවාව ගන්න. එහෙමත් සූදානමක් තියෙනවා. ඒ නිසා පානීය ජලය සම්බන්ධයෙන් දැනට තියෙන තත්ත්වය මන්ත්‍රතුමනි, ජලාශවලින් ගංගාවලින් ගන්න ජල මූලාශ්‍රවල කිසි ගැටලුවක් නැහැ. මේ ඉදිරි මාසේ සැප්තැම්බර් මාසේ අවසාන වෙනකන් අපිට ගැටලුවක් නැති වෙයි.
ඔබතුමායි කාලය අවසානයි.
මේ භූගත ජලය පාවිච්චි කරන තැන් වල තමයි ගැටලු වෙන්න පුළුවන්. තැනක දෙක ගැටලු ඇවිල්ලා තියෙන හැමතැනම ගැටලුවක් එන එකක් නැහැ. නමුත් ගැටලුවක් ආවොත් විසඳීම සඳහා සූදානමින් අපි ඉන්නවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විදිහට මේ සීල් දේවල් සඳහා මුන් දෙමින් ඉන්නවා. අපි කිසිදු කෙනෙකුට අපහසුතාවයකටපත් නොවි ඔවුන්ට විශේෂම ජලය සැපයීම සඳහා වෙච්ච සූදානමක අපි ඉන්නවා. බොහොම ස්තුතියි.